ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 විසර්ජන පනත් කිනුම්පත 2025 කාරක සභා පළවෙනි උපලේඛනය බලශක්ති අමාත්‍යාංශය ශීර්ෂ 119 සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 6 දක්වා කපාහැරීම යෝජනාව ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා
ගරු
කතාරිතුමනි විනාඩි 30ක් ඔබතුමා
ගරු කතානායකතුමනි 2025 විසර්ජන පනත් කැටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැනන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 119 දරන වැයශීර්ෂයෙන් සම්ප්‍රදායන කූලව එක් එක් වැඩසටහන් නී සියලුම පුනරාවර්තන වේදම් සහ මූලධන වේදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අපේ රටේ ආර්ථිකයෙන් ලොකුම පංගුවක් සමහරලාවට ආර්ථිකයේ සම්පූර්ණ ධාරිතාවෙන් 3න් පංගුවකට වැඩිය තියෙන ක්ෂේත්‍රය තමයි විදුලි බල ක්ෂේත්‍රය, බලශක්ති ක්ෂේත්‍රය. මේ ක්ෂේත්‍රය පිළිබඳව අපි දක්වන අවධානය, මේ ක්ෂේත්‍රයේ ප්‍රසංස්කරණ පිළිබඳව අපි දක්වන අවධානය මේ රටේ අනාගත ගමන් මඟ තීරණය කරන. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම ගැන අපි කවුරුත් කතා කරනවා. ඒ ගැන වාදයක් නැහැ. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම සඳහා තිබෙන ප්‍රධානම බහතාව තමයි බලශක්ති මිල අධික වීමත්, ඒ වගේම බලශක්තියේ විශ්වාසදායක බව, ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට අපි පිළිතුරු සෙවුවේ නැත්තම් වහාම අපේ රටේ ආර්ථිකයේ නැවත ගොඩනැගීම පිළිබඳ මේ අභියෝගය අපිට ජය ගන්න බැරි වෙනවා. ඒ නිසා අද දින කාරක සභා අවස්ථාවේ විවාදයට ගැරෙන බලශක්ති අමාත්‍යාංශය යටතේ තිබෙන විදුලිය සහ විදුලිය, පෙට්‍රෝලියම්, ගෑස් ඇතුළු මේ සියලුම ක්ෂේත්‍ර පිළිබඳව ඇතිවන ව්‍යවහාත්මක ප්‍රසස්කරණ, ප්‍රතිපත්තිමය ප්‍රසස්කරණ අත්‍යවශ්‍යයි. ඒවා නිවැරදි මගකට යා යුතුයි. ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ හැටියට අපි ඉතා පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවා. පහුගිය ජනාධිපතිවරණ සඳහා අපි ඉදිරිපත් කරපු ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් අපි ඒ පිළිබඳව විස්තරාත්මක කරුණු සඳහන් කරලා තිබෙනවා. ප්‍රතිපත්ති වශයෙන් අපි සූදානම් වෙනසකට ඒ සඳහා සිළු දිනාම රටක් වශයෙන් වැඩ කරන්න. ගරු නියෝජක කතානායකතුමනි, 2024 ජූනි මාසයේ පාර්ලිමේන්තුව අලුත් විදුලි බල පනතක් සම්මත කරගත්තා. ඒ විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිහිල්ලා ඒ පනතේ සුදුසු නුසුසුදු භාවය පිළිබඳ, ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ජනාධිපති නීතිවිඥවරුන්ගේ සහය ලබාගෙන ඉතා බරපතල විදිහට තරඟ කරපු පක්ෂය තමයි සමගි ජන බලවේගය. අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කියා සිටපු කරුණු නිසා මේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව ඒ පුරවැසියට තියෙන අයිතිය තහවුරු කර ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා බරපතල සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. එනිසා ඒ 2024 සම්මත කරපු පනතේ තිබුණු අඩුපාඩුකම් රාශියක් විසඳුණා. නමුත් තවදුරටත් අඩුපාඩුකම් තිබුණා. එනිසා වගකිය යුතු විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය මේ පාර්ලිමේන්තුවට අපි යෝජිත සංශෝධන ඉදිරිපත් කරා. හුදු විවේචනයට පමණක් යන්නේ නැතුව ආණ්ඩු බලයක් අපේක්ෂාවෙන් තරම් කරන කණ්ඩායමක් හැටියට අපිට වගකීමක් තිබුණා රට වෙනුවෙන් කළ යුතු දේ විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න. නමුත් අපේ යෝජනා පිළිගත්තේ නැහැ. අපි ඒකට කනගාටු වෙනවා. එනිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන ප්‍රතිපත්තිමය කාරණාවලට මැදිහත් වීමට ඇති සීමිත සීමාවන් තුළ ඒ දීපු නිර්දේශ ඇරෙන්නට වෙන සංශෝධන සිද්ධ වුණේ නැහැ. එනිසා තමයි ඔබතුමාල්ලගේ රජයත් ජනාධිපතිවරණය කිව්වේ අලුත්ම පනතක් අරන් එනවා කියලා. පසුව පනත සංශෝධනය කරන බවට රජ ස්ථාවරය වෙනස් වෙලා තියෙනවා. ඒ සංශෝධන ක්‍රියාදාමය විනිවිද භාවයකින් කරන බව, ඒ වගේම අදාළ ක්ෂේත්‍ර සමග, විද්‍යුතුන් සමග, ආයතන සමග නිසි සාකච්ඡාවකින් කරන බව ප්‍රතිපත්ති ප්‍රකාශයේම ජනාධිපතිවරණයේදී සඳහන් කළා. නමුත් අවාසනාවකට ගරු කතානායකතුමනි, මේ රටේ හදවත වගේ මේ බලශක්ති ක්ෂේත්‍රයේ ඒ අඩුපාඩු සහිතව සම්මත වෙච්ච පනතේ අඩුපාඩු හදන්න ඉදිරිපත් කළ තියෙන යෝජනා මේ රට ඉදිරියට යනවා වෙනුවට මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ආපසු හරවන යෝජනා බවට පත් වෙලා තියෙනවා. සමහරලාට ඒ යෝජනා ඉදිරිපත් කරන්න හිතනවා ඇති අවංකව, අපි මේ කරන්නේ රටට ආදරේට අපේ දැනුමේ පමණට කිය. නමුත් අවාසනාවකට මේ ඉදිරිපත් කළ තියෙන යෝජනා වලින් වෙන්නේ මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ඒ අවශ්‍ය කරන බලශක්තිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම පිළිබඳ මේ ක්ෂේත්‍ර තුනටම විශේෂයෙන්ම විදුලි බල ක්ෂේත්‍රයේ ආයෝජන, පෞද්ගලික ආයෝජන, දේශීය සහ විදේශීය ආයෝජන සීමා වීම. දැන් මේකේ තිබෙන විශේෂත්වය තමයි ගරු කතානායකතුමනි, ඔබතුමා පුදුම වෙයි, වර්තමාන ඇමතිතුමා කැබිනට් පේප එකක් ඉදිරිපත් කරනවා 2025 ජනවාරි මාසේ 23 වෙනිදා. ඒ සමග ඉදිරිපත් කරනවා සංකල්පනාත්මක පත්‍රිකාවක්, ඒක දිනය 2025/1/20. මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණාම මේ යෝජනාව එනම් නව සංශෝධනය සඳහා මේ සංකල්ප පත්‍රිකාව මත කෙටුම්පත් කළ යුතුයි කියලා. වැදගත් කාරණේ තමයි ඒ වන විට මේ ක්ෂේත්‍රයේ ඉන්න ස්ටේක් හෝල්ඩර්ස් සමග සාකච්ඡා කරන්න නැතුව මේක කළේ. අපි දන්නවා ඊට පස්සේ වැඩිපුර කල් දීමක් කළා. තාමත් නිසි ලෙස ඒ සංකල්පනාත්මක යෝජනා සරකා බැලීමක් නැහැ. එහෙම යෝජනා ඉදිරිපත් කරපු කෙනෙක් පෞද්ගලිකව මමත් නියෝජනයක නායකයෙක්. ඒ මෙරටේ තියෙන බලසති ක්ෂේත්‍රය පිළිබඳ මැදිහත් වන තින් ටැංකියක් හැටියට අපි වැඩ කරනවා. ව්‍යාපාර ක්ෂේත්‍රය නෙමෙයි, මේ ක්ෂේත්‍රයට මැදිහත් වෙන්න අවශ්‍ය නිසා. ඒ වගේම දැන් මේ යෝජනාව ඉදිරිපත් කරාම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වෙනවා ගරු මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මැතිතුමා 2025 දෙවැනි මාසේ 3 වෙනිදා දින දරන එතුමාගේ අමාත්‍යංශ යෝජනා. මම ඉදිරිපත් කරනවා ඒ කැබිනට් පත්‍රිකා, ඒ වගේම මුදල් අමාත්‍යතුමාගේ 2025/2/3 දින ඇති ඔබ්සර්වේෂන්ස්. මේ ඔබ්සර්වේෂන් සමග අමුරලා තියෙන අමුණුම එක කියලා ලේඛනයක් දරු කතානායකතුමනි. බොහොම පැහැදිලිව මේ දැනට ඉදිරිපත් කළ තියෙන සංකල්ප පත්‍රිකාව සම්පූර්ණයෙන් වැරදි බව, ආපසු යන බව, මෙරටේ අනාගතයේ විදුලි බල ක්ෂේත්‍රයට දේශීය සහ පෞද්ගලික ආයෝජන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවන බව, ඒ වගේම අප සමග කටයුතු කරන ජාත්‍යන්තර ආයතන සමග ඇති කරගෙන තියෙන එකඟතාවයට වෙනස් බව ඉතා පැහැදිලිව අනුර කුමාර දිසානායක මැතිතුමාගේ අක්ෂණින් ඉදිරිපත් කළ තියෙන මේ සංකල්ප පත්‍රිකාවේ තියෙනවා. ඒ නිසා ගරු නලින්ද ජයසිස මැතිතුමනි, මේ බලසති ක්ෂේත්‍රයේ ප්‍රශ්නය දැන් ඔබතුමාලගේ රජය ඇතුළේම බරපතල පරස්පරයක්. මුදල් ඇමතුමා සමාවෙන්න, විදුලි බල ඇමතුමා, බලශක්ති ඇමතුමා, එතුමා පත් කරපු කමිටුවක නිර්දේශ මත විශ්වාසය තියලා නීති කෙටුම්පත් සම්පාදකට යවන්නට කියලා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන තරම් බරපතල තත්ත්වයකට පත් වුණාට පස්සේ ඒ කාරණය ගැන ගරු මුදල් ඇමතුමා හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ තියෙන මේ යෝජනා සම්පූර්ණයෙන්ම පරස්පරයි. පොඩි පොඩි දේවල් හැම වෙලාවෙම විශේෂ භාර ඇමතිවරයෙක් යමක් ඉදිරිපත් කරාම මුදල් අමාත්‍යාංශයේ බොහෝ විට යම් යම් වෙනස්කම් යෝජනා කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මෙතන සංකල්ප පත්‍රිකාව කියන්නේ බලශක්ති අමාත්‍යාංශයේ සංකල්පයයි, අනුර කුමාර දිසානායක මහත්මයාගේ මුදල් අමාත්‍යාංශයේ සංකල්පයයි සපුරා පරස්පරයි. මේක බරපතල තත්ත්වයක්. මේ විදිහට පරස්පරතාවයකින් ආණ්ඩුව කටයුතු කළොත් එකක් රටට හොඳ නැහැ. දෙක ඔබතුමාගේ ආණ්ඩුවට හොඳ නැහැ. තුන මෙරටේ බලශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍ය කරන ප්‍රසස් කරන ප්‍රමාණවත් ලෙස ඉක්මනින් ලබා ගන්න නොහැකි වුණොත්, ප්‍රමාද වුණොත්, පටලැවිලි වුණොත්, නඩුව හබෝලට යන්න වුණොත්, අධිකරණ හරහා අත්හිටියු නියෝග ඇවිල්ලා එකිනෙකට පරස්පර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අවුල්සහගත තත්ත්වයකට පත් වුණොත් මෙරටේ සංවර්ධනය ආපසු හැරවෙනවා. ඒ නිසා මම ගරු මුදල් ඇමතුමාගේ ඔබ්සර්වේෂන් 2000 විසිපහයි දෙකයි තුන ඇතුළත් කරපු ඒ සම්පූර්ණ ලේඛන හැන්සාට් ගත කරනවා. හැන්සාට් ලේඛනයට මෙය ඇතුළත් විය යුතුයි. මේ තියෙන බරපතල පරස්පරතාවය, මේ තියෙන ප්‍රතිපත්තිමය පරස්පරතාවය මේක විසඳ ගත යුතුයි. එනිසා අපි ඉතාම වගකීමෙන් ඉල්ලා සිටින්නේ, අපි සහයෝගය දෙන්න කැමති, උදව් කරන්න කැමති, පක්ෂපාත භේදයක් නැතුව බලසත්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍ය කරන මේ යාවත්කාලීන කරන මේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න. එනිසා අපි හොඳ හිතින් ඒ ඉදිරිපත් කරන යෝජනා ගැන සලකලා බලන්න. මේ විදිහේ පරස්පරතාවයක් තියාගෙන බලසක්ෂි ක්ෂේත්‍රය වගේ අතිශය වැදගත් මේ මර්මස්ථානයක මේ තරම් පරස්පරතාවයක් ඇති වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ බරපතල ප්‍රශ්නය තුළ අපේ රට ඉදිරියට යෑම නිසකලසම අඩාල වෙනවා. ඔබතුමාලා පෞද්ගලිකව හරි කතා කරලා මේ පරස්පරතාවය පිළිබඳ ප්‍රශ්න විසඳ ගන්න. ඒ වගේම කරු කතානායකතුමනි, අපේ රටේ බොහෝ විට අපි සාකච්ඡා කළේ විදුලි බල ක්ෂේත්‍රයේ නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම් කියන මේ කොටස් තුනෙන්. සම්ප්‍රේෂණය ට්‍රාන්ස්මිෂන් ගැන, ඒ වගේම බෙදා හැරීම ඩිස්ට්‍රිබියුෂන් ගැන අපේ අවධානය අඩුවෙන් කතා කරේ. හැම වෙලාවෙම කතා කරේ නිෂ්පාදනය ගැන. දැන් අද වෙනකොට මොකද තියෙන තත්ත්වය? අද අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සූර්ය බල සංග්‍රාමය හරහා 2016 9 මාසේ 6 වෙනිදා මගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු වැඩපිළිවෙල අද වෙනකොට සාර්ථක වෙලා මෙගොට 1400ක් සූර්ය බලය අපේ පද්ධතිය තියෙනවා. දැන් මොකද කියන්නේ? ඒ පද්ධතිය තුල තියෙන මෙගොට 1400 පාලනය කරගන්න බැරි බව කියන්නේ. පද්ධති කළමනාකරණය කර බැරි බව කියන්නේ. මොනවද තියෙන ගැටලු? ට්‍රාන්ස්මිෂන් සහ ඩිස්ට්‍රිබියුෂන් ප්‍රශ්න. එතකොට අද දැන් ප්‍රශ්නේ නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා තවදුරටත් වැඩි වෙමින් තියෙනවා. එහෙම කළ යුතුයි මෙරටේ අනාගතයේ විදුලි මිල අඩු කරන්නට, මේ රට ගොඩනගන්නට. අපිට තියෙන වටිනම සම්පත තමයි අපිට තියෙන වටිනා සුළං බලය, වටිනා සූර්ය බලය. වෙනත් රටවල් වලට නැති අන්ද මේ වටිනා සම්පතක් අපිට තිබෙනවා. ඒ කාලේ මැද පෙරදිගට තෙල් හමුණා, අපි කිව්වා බ්ලැක් ගෝල්ඩ් කියලා. අපිට තියෙන මේ නූතන බ්ලැක් ගෝල්ඩ් එක තමයි මේ අපේ සුළං බල සම්පත. ලෝකේ තියෙන විශිෂ්ටතම සුළං බල සම්පත අපේ උතුරේ මුහුදේ සහ ගොඩබිම තිබෙනවා. අපේ රට පෝසත් කරන්න පුළුවන්. ඒ විදුලිය අපිට අපනයනය කරන්න පුළුවන්. ඒ වගේම සූර්ය බලය අද ඉතාම දියුණු වෙලා තාක්ෂණය. මෙගොට 1400ක් අද පද්ධතිය තිබෙනවා සූර්ය බලය. ඉතාම ඉක්මනින් අපිට අවශ්‍ය ඉලක්ක වලට යන්න පුළුවන්. දැන් ඒ නිසා මේ පද්ධතිය දියුණු කරගන්නට ඕනේ. අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ගරු කතානායකතුමනි ට්‍රාන්ස්මිෂන්. ලොකුම ආයෝජනය ඕන කරන්නේ ට්‍රාන්ස්මිෂන් සම්ප්‍රේෂණය. අපිට අවශ්‍යයි කිලිනොච්චි හබරණ 400 kV ලයින් එක හදාගන්න. අදානි සමාගම මේ සඳහා යෝජනා ඉදිරිපත් කළා තිබුණා. අදානි ලංකාවේ ඉවත් වෙච්ච නිසා අපිට තරඟකාරී සාධාරණ මිලකට ආයෝජකයන් සොයාගන්න සිද්ධ වෙනවා. ඒ වගේම හබරණ කප්පල් තුරේ 400 kV ලයින් එක AIIB සමග මූල්‍ය පහසුකම් ලබාගෙන අපි ගොඩනගනවා. ඒ ගොඩනැගීමෙන් තිබෙනවා. ඒ වගේම හබරණ වික්ටෝරියා කිරිඳිවැල 400 kV ලයින් එක විශාලම පද්ධතිය. මේ සඳහා අපිට ආයෝජකයන් සොයා ගන්න ඕනේ. මේ පද්ධතියේ තමයි අපි අරණායක ඉදිකරන පම්ප් ස්ටෝරේජ් බලාගාරය සකස් වෙන්නේ. මේක විශාල පද්ධතියක්, විශාල මුදලක්, සමහර ඩොලර් බිලියන එකක් විතර යන්න පුළුවන්. මේ ඒ සඳහා අපිට ආයෝජකයන් අවශ්‍යයි. ඒ වගේම හම්බන්තොට මොණරාගල පද්ධතිය, හම්බන්තොට මොණරාගල 400 kV ට්‍රාන්ස්මිෂන් ලයින් එක අපි හදා ගන්න තියෙනවා. මේ හතර හදාගත්තු ඊළඟ අවුරුදු 20-30ට මේ රටේ ට්‍රාන්ස්මිෂන් විදුලි බලයේ ට්‍රාන්ස්මිෂන් සම්බන්ධව, සම්ප්‍රේෂණය සම්බන්ධව අපිට තියෙන ගැටලු ගොඩක් විසඳෙනවා. දැන් ඒ වගේම අපිට අවශ්‍යයි අපේ පද්ධතිය ශක්තිමත් කරන්න. මේ පසුගියද දැන් ගොඩක් දෙනෙක් මේ අපේ පද්ධතියේ තියෙන මේ සමතුලිතතාවය පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. හැමදාම කතා කරේ ජෙනරේෂන්. අර පානදුරේ වඳුරට පිසිද්ද වෙන්න මේ පද්ධතිය දුර්වල වෙලා ඒ පද්ධතියේ දුර්වලකම පෙන්වලා දුන්නා. පානදුරේ වඳුරට නිවන් සැප ලැබෙන්න ඕනේ, වැඩි වැඩියෙන් නිවන් සැප ලැබෙන්න ඕනේ. මොකද මේ අවධානය ළඟා කරලා දුන්නා. මගේ මිත්‍ර ජයතිස්ස මැතිතුමා දන්නවා, එහෙම පානදුරේ වඳුර කියලා එහෙම නරක නැහැ. කොයි වඳුරොත් එකයි. හැබැයි පාන්දුරේ වඳුරා මේ රටේ ඉතිහාසයට එකතු වෙනවා. අපේ විදුලි පද අපේ විදුලි බල පද්ධතියේ තිබුණු දුර්වලකම පෙන්වලා දුන්න ජීවිත පරිත්‍යාග කරපු වඳුර හැටියෙ. එනිසා පාන්දුරේ විදුලි බල පාන්දුරේ මාළ මුල්ලේ තියෙන පාන්දුර ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකට පැනලා ජීවිත පරිත්‍යාග කරපු මේ වඳුරාට නිවන් සපල වේවා. අපේ පද්ධතියේ දුර්වලකම පෙන්වලා දුන්නට මේ පද්ධතියේ තියෙන දුර්වලකම මකාලන්නට තියෙන විසඳුම් කීපයක් තියෙනවා. එක අතකින් අපි හබරණ ඉදි කරන්නට ඕනේ බැටරි ස්ටෝරේජ් මෙගවට් 200ක්. හම්බන්තොට ඉදි කරන්න ඕනේ බැටරි ස්ටෝරේජ් මෙගවට් 200ක්. කොරොනා ඉදි කරන්න ඕනේ තවත් මෙගවට් 100ක් බැටරි ස්ටෝරේජ්. මේක අරණායක අපි ඉදි කරන පම්ප් ස්ටෝරේජ් එකට අමතරව. ඊට අමතරව තාක්ෂණික විසඳුම් තියෙනවා. අද තියෙන ජාතික පද්ධති මෙහෙම මැදිස්ථානය 2015 වෙනකොට ඉදි කරන්න බැරුව අසරණ වෙලා ඉදිකිරීම අත්‍යවශ්‍යයෙන් නැතර වෙලා තිබුණේ 2016 පිළිබඳ වගකීම් පෞද්ගලිකවම බාර අරගෙන 2018 වෙනකොට අද තියෙන නවීන පද්ධති මෙහෙම මැදිස්ථානය ඉදි කරන්න මූලික වෙච්ච කෙනාට ආඩම්බරෙන් මම කියන්නේ අපිට ඒ අපේ පද්ධති මැදිස්ථානයත් තව නවීකරණය කරන්න තියෙනවා. දැඩට ලැබිලා තියෙන ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරවලට අමතරව තවත් පහසුකම් ලබාගෙන අද ඒ පද්ධති මැදිස්ථානය නොතිබුණා නම් අද මීටත් වඩා ලොකු අමාරු තත්යක අපි ඉන්නේ. අර මොකුත් උන්නේ කිසි දෙයක් වෙලා නැහැ. ඕගොල්ලෝ මොනවද කළේ කියලා අහන කට්ටියට කියන්නේ අපි දැන් සූර්ය විදුලි බලය සූර්ය බල සංග්‍රාමයේ සංකල්පය හරහා ජාතික පද්ධතියට ප්‍රමාණවත් තරම් එකතු කරමින් තියෙනවා. තව ඕනේ. සුලම් බලය තව ඕනේ. ඒ වගේම පද්ධති මෙහෙම මැදිස්ථානය නවීන මැදිස්ථානයක් අපි හදලා තියෙනවා. තහනන අන්තිමට ඕගොල්ලෝ කාලේ මොනවද කළේ කියලා. හැබැයි හැමදේම කළ ඉවර කරන්න බෑ. අපිට බලය නැති වුණා. දැන් අපි නැවත විපක්ෂයේ අපි ආණ්ඩුවට සහයෝගය දෙන්න කැමති අපේ අධ්‍යක්ෂීම් හරහා. දැන් මේ සංවර්ධන ඒ වගේම මම තව එක දෙයක් කියන්න ඕනේ කියලා අමුතුම ඉන්න වෙලාවේ ඒ විශේෂ භාරව ඉන්න කාලේ මගේ අවධානය ලක් වුණා වික්ටෝරියා රම්දෙනිගල පම්ප් ස්ටෝරේජ් එකක් ඉදිකිරීමේ හැකියාව ගැන. අද වෙනකොට වික්ටෝරියා බලාගාරයේ මෙගවට් 210ක් අද විදුලි උත්පාදනය කරනවා. හැබැයි මේ බලාගාරයේ සැලසුම් කරන වෙලාවේ තවත් මෙගවට් 120කට කරු කතා නැහැ කිතුමනේ ඉඩකඩ තියලා තියෙනවා. ඒ සඳහා උමම් පද්ධතිය හදලා තියෙනවා. ඒ වේල්ලට අදාළ වියදම් සියල්ලම කළා තියෙනවා. නමුත් ඒ අමතර මෙගවට් 120 යන්ත්‍ර සවිකරන්නට අවශ්‍ය වුණ එක බැරි වුණා. මොකද අපිට වහිනක අඩු වුණා. ඒ වගේම ධාරිතාවේ අඩු වුණා වික්ටෝරියා බලාගාරය. ලොකු විභවයක් තියෙනවා වික්ටෝරියා සහ රම්දෙනිගල කියන්නේ අප පොණ්ඩක වික්ටෝරියා හැටියටත් ලොව පොණ්ඩක රම්දෙනිගල හැටියට පාවිච්චි කරලා පම්ප් ස්ටෝරේජ් ඇති කරන්න. ඒ වගේම ඒකට ෆ්ලෝටින් සෝල් එකක් සම්බන්ධ කරනවා නම් ඊටාම සාපේක්ෂව අඩු වියදමකට ඒ ව්‍යාපෘතිය කරන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික ආයෝජකයන් විශාල ආයෝජනයක් ළඟා කරගන්න පුළුවන් විදිහේ ඇහැට පේන පැහැදිලි තැනක්. මොකද ඉඩම් මත්පත් කරගන්න අවශ්‍ය නැහැ. අනිකුත් පහසුකම් සියල්ලම තියෙනවා. ග්‍රිඩ් එක ළඟ තියෙනවා. ඒ වගේම ඉවකුවේ ඒ කියන්නේ විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය පහසුකම් මෙතනම තිබෙනවා. ඒ නිසා අඩු වියදමකින් සකස් කරන්න පුළුවන් පම්ප් ස්ටෝරේජ් එකක්. මම අරණායක ව්‍යාපෘතියට විරුද්ධව නෙමෙයි, අරණායක ව්‍යාපෘතිය කරන ගමන් ඊට සමාන්තරව මෙම වික්ටෝරියා රම්දෙනිගල පම්ප් ස්ටෝරේජ් එක ගැන බලන්න. ඒක ගැන අවධානය යොමු කරන්න. මේ සියල්ලම කරන්න ඒක කතානායකතුමනි ඩොලර් බිලියන 6ක පමණ ආයෝජන අවශ්‍යයි. තව අවුරුදු 20කින් නෙමෙයි ඊළඟ අවුරුදු 2 3 ඇතුළත ඩොලර් බිලියන 6ක ආයෝජන අවශ්‍යයි. ඩොලර් බිලියන 6ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න තනි ආයෝජකයෙකුට බෑ. මේ සඳහා අපිට විදේශීය ආයෝජකයන් අවශ්‍යයි. එක රටකින් නෙමෙයි රටවල් ගණනාවකින් අවශ්‍යයි. මේ සඳහා අපිට දේශීය ආයෝජකයන් අවශ්‍යයි. මොකද ලංකාවේ භූමියේ තත්ත්වය, ලංකාවේ විදුලි බල පද්ධතියේ තත්ත්වය දන්න ආයෝජකයන්ගේ සහාය ලබා ගැනීම අවශ්‍යයි. ඒ නිසා ගරු කතානායකතුමනි මේ ඩොලර් බිලියන 6ක ආයෝජන අපේක්ෂා කරනවා නම් අද තියෙන විදුලි බල පනත අනුමත කරන්න බෑ. ඒ වගේම හදලා තියෙන කෙටුම් පත අනුමත කරන්නත් බෑ. කරුණාකරලා අනාගතය ගැන හිතලා රටට අහිතකර නොවන නමුත් win win රටට ජයග්‍රහණයක් ආයෝජකයට ජයග්‍රහණයක් ලැබෙන විදිහට දේශීය සහ විදේශීය ආයෝජකයන්ව දිරිමත් කරන ආකාරයට අපේ විදුලි පද්ධතිය දියුණු කරන්න අවශ්‍ය මේ ආයෝජන වහාම ගෙන ඒමට කටයුතු කරන්න ඒ සඳහා අවශ්‍ය වන නීතිමය රාමුවයි අපි මේ හදන්න යන්නේ. ඒ නිසා බරපතල ලෙස මේක සලකන්න. මේක මේ දේශපාලන පක්ෂයක ප්‍රශ්නයක් නෙමෙයි, අපි හැමෝගෙම අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, ඒ වගේම අපේ රටේ විදුලි බලය, ගෑස්, පෙට්‍රෝලියම් මේ සියල්ල පිළිබඳව තිබෙන ප්‍රතිපත්තිය තමයි ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපාය මාර්ග. මේ ප්‍රතිපත්තිය සකස් කරගන්න බොහොම අසීරුව තිබිලා 2019 අගෝස්තු මාසේ 9 වෙනිදා වෙනකොට අංක 21.35.61 දරන ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපාය මාර්ග රටේ නීතිය බවට පත් කරා. මේක දිගු ක්‍රියාදාමයක්. මම තනියෙන් කරපු දෙයක් නෙමෙයි. ඒ පිළිබඳ සියලුම ක්ෂේත්‍රවල විද්වතුන් සකස් කරේ අවසානයේ අපේ රජය යටතේම අපේ ඇමතිවරයා විසින් එය ගැසට් කරා. මේ රටේ බලශක්තිය පිළිබඳ එක එක ඇමතිවරයා සැරෙන් සැරේ හිතන දේ කියන්නේ නැතුව ජනාධිපතිතුමා එකක්, ඇමතිතුමා එකක්, මන්ත්‍රීවරු එකක්, ආයතනවල විශේෂඥයෝ එකක් කියන්නේ නැතුව කරුණාකරලා දැන් මේක 2019 හදපු ප්‍රතිපත්තිය අද අවුරුදු 6ක් කරුණාකරලා මේ රටේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සහ උපාය මාර්ග නීත්‍යානුකූල ලියවිල්ලක් මේක බලගතු ලියවිල්ලක් මේක අධිකරණයේ බලාත්මක ලියවිල්ලක් ඒ ආකාරයට අලුත් ප්‍රතිපත්තිය සකස් කරගන්න ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න රජය තුල වගේම පෞද්ගලික අංශයේ විශේෂඥ සූදානමින් ඉන්නෝ. ඒක අවශ්‍ය දෙයක්. ජාතික ප්‍රතිපත්තියක් නැතුව ඉදිරියට යන්න බෑ. හිටපු ගමන් කියනවා 70 කියලා අපි කියන හොඳයි කියලා. තව වෙලාවක් කියනවා 60 කියලා අපි කියන හොඳයි කියලා. එහෙම නෙමෙයි මේක වෙන්න ඕනේ. විශේෂයෙන්ම අද පෙට්‍රෝලියම් ක්ෂේත්‍රයේ ගෑස් ක්ෂේත්‍රයේ තියෙන කාරණා ගැන බොහොම කනගාටුදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒතරක් නෙමෙයි කරු කතානායකතුමනි මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි මේ රටේ ජනතාව ඉතා ඉහළින් අනුමත කරේ. මැතිවරණ දෙක ඉතා ඉහළින් අනුමත කරා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බලශක්තිය පිළිබඳ යෝජනා තියෙනවා 41ක්. ඔබතුමා පුදුම වෙයි. අපේ සභානායකතුමා පුදුම වෙයි. ඒ යෝජනා 41න් 4යි මෙවර අයවැය යෝජනාවල සඳහන් කරලා තියෙන්නේ. ඔක්කොම කියන්න ඕනේ නැහැ. මේ හැම එකකට මුදල් යන්නේත් නැහැ. සමහර ඒවා මේ ක්‍රියාදාමයේ පටන් ගන්න තියෙනවා. ඒ වගේම අද වෙනකන් මේ තියෙන යෝජනා මොකද මේවා සමාන්තරව ක්‍රියාත්මක කරන්න පුළුවන්. එකකට පස්සේ නෙමෙයි. සමාන්තරව ක්‍රියාත්මක කරන්න පුළුවන් බොහොමයක් ඒවා. 41කින් 4යි අයවැය යෝජනාවල තියෙන්නේ. 4යි. විශේෂ දැනගෙන කියන්නේ. මේක බරපතල තත්ත්වයක්. සමාන්ත අපි ඉන්නේ අමාරුවක. අපේ ආර්ථිකය ඉන්නේ ගැටලුවක. අපි දුෂ්කර තත්වයක ඉන්නේ. අපි ඉක්මනින් විසඳුම් වලට යන්න ඕනේ. ඔබතුමාලගේ ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක්. ඔබතුමාලට මේ ප්‍රතිසංස්කරණය කරන්න බෑ කාටද කරන්න පුළුවන්. අපිට ගැටලු තිබුණා. අපි බලයේ ඉන්නකොට අපේ ආණ්ඩුව ශක්තිමත් නැති නිසා. පරස්පර අදහස් තිබුණු හින්දා. අද ඔබතුමාල අපේ නායක පක්ෂ දෙකක හිටපු හින්දා. හා? අද එම නෙමෙයි එකම පක්ෂ නායකයා එකම පක්ෂ පාර්ලිමේන්තුව 3-2ක් තියෙනවා. ඒ වගේම වගකීමක් වැඩි 3-2ක් තියෙනවා කියලා හැමදේම කරන්න නැත් එපා. නමුත් විෂයානුබද්ධ විශේෂඥයන් සමග කටයුතු කරලා කරුණාකරලා මේ ක්ෂේත්‍රයේ මැදිහත් වෙන්න මේ ක්ෂේත්‍රය ගැන කිසිම දූෂණ චෝදනාවක් ජීවිතේට එල්ල නොවෙච්ච මේ වගකීම් අපි දරන කාලේ කිසිම නඩුවකට මුහුණ නොදුන්න වගකීමෙන් වැඩ කරපු අමාත්‍යවරයාට අපි මේ කාරණා කියන්නේ. අපි වැඩත් කළා. ඒ වගේම කිසිම දූෂණයක් නොමැතිවත් ඒ කටයුතු කළා. අඩු ගානේ දූෂණ චෝදනාවක්වත් බලශක්ති ක්ෂේත්‍රයේ අපේ කාලේ තිබුණේ නැහැ. එක නඩුවක්වත් අපේ විරුද්ධව පැවරුවෙත් නැහැ. එක නඩුවක්වත් අවුරුදු 5කට එක නඩුවක්වත් නැහැ. සමහරු බොරුවටත් නඩු දානවනේ. බොරුවනවක්වත් තිබුණේ නැහැ. ඒක තමයි අපි වැඩ කරපු විදිය. මම ඔබතුමාට කියන්නේ ඔබතුමාලා මේ එකඟ වෙච්ච ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තමයි අපේ රටේ අනාගතය පිළිබඳ ඉතා වැදගත් ක්ෂේත්‍රයක් හයිඩ්‍රජන්. ලෝකෙ කාටවත් නැති විදිහේ සුළං විදුලි සම්පතක් අපිට තියෙනවා. ෆ්ලාන්ට් ෆැක්ටර් එක 40%කට වැඩි හැමතැනම අපේ උතුරේ සීමාවට. අපේ රටේ අවශ්‍ය විදුලි ධාරිතාවට වඩා 100 ගුණයක් විතර සුළං විදුලිය සහ සූර විදුලිය අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේ සඳහා ගරු කතානායකතුමනි අපිට විශාලම වාසිය තමයි අද ලෝකයේ ග්‍රීන් හයිඩ්‍රජන් නැත්තම් බ්ලූ හයිඩ්‍රජන් වශයෙන් අද දියුණු වෙනවා හයිඩ්‍රජන්. ලෝක අනාගතයේ විශාල නැව් ක්‍රියාත්මක වෙන්නේ හයිඩ්‍රජන්. අනාගත නෙමෙයි දැනුත් ක්‍රියාත්මක වෙනවා. ඒවා කන්වර්ට් කරමින් යනවා. ඒ වගේම සමහර රටවල ගෘහස්තයන් වල අද පාවිච්චි කරන්නේ නැචරල් ගෑස් හෝ LNG නැත්තම් LPG වෙනුවට අද පාවිච්චි වෙන්නේ හුඟක් වෙලාවට හයිඩ්‍රජන් දැන් ඒසාර යොමු වෙන්න තිබෙනවා. සමහර රටවල මෝටරත දැන් මේ හයිඩ්‍රජන් තමන්ට ෂෙඩ් එකකට ගිහිල්ලා හයිඩ්‍රජන් ගහගන්න පුළුවන් තත්ත්වය දැන් ඇති වෙලා තියෙනවා. ලෝක අනාගතයේ හයිඩ්‍රජන් එක බ්ලූ හයිඩ්‍රජන් වෙන්න පුළුවන් එක ග්‍රීන් හයිඩ්‍රජන් වෙන්න පුළුවන් අපිට ඇති පදමට පුනර්ජනනීය බලශක්තිය තියෙන හින්දා ඒ වගේම ඒවා අපේ රටේ තිබෙන මේ ජලය හයිඩ්‍රජන් බවට පරිවර්තනය කරගන්න අපිට ජලයේ ප්‍රමාණවත් ලෙස තියෙනවා ඒ අපිට පුනර්ජනනීය බලශක්තිය තියෙනවා ඒ නිසා ජාතික පද්ධතියේ මේ සම්පූර්ණ ධාරිතාවය ඉදිනේලා අවශ්‍ය නොවුනට අපිට පෙට්‍රෝලියම් වෙනුවට ඩීසල් වෙනුවට පෙට්‍රල් වෙනුවට එල්පීජී වෙනුවට අපිට හයිඩ්‍රජන් පාවිච්චි කරන්න පුළුවන් එකපාරම ලෝකේ තාක්ෂණය අපිට අනුගත කරගන්න බෑ මේ සඳහා පරිවර්ෂණ ක්‍රියාමාර්ග අවශ්‍යයි ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙකෙන්ම කිව්වා හයිඩ්‍රජන් මේ ලංකාවේ ග්‍රීන් හයිඩ්‍රජන් දියුණු කිරීම සඳහා අපි කැප වෙනවා කියන ඔබතුමාලගේ මතය පිළි අරන් තිනු විපක්ෂයෙන් අපේ මතයත් ඒකයි මම පුදුම වුණා ලෝකයේ නවීනතම බලශක්ති විකල්පය වන හයිඩ්‍රජන් පිළිබඳ අපි පරිවර්ෂණ කරමි පරිවර්ෂණ ආරම්භ කරමි සුනිත් බලශක්ති අධිකාරියට ඒ වෙනුවෙන් මිලියන මෙච්චර ප්‍රමාණයක් වෙන් කරමි කියලා සංකේතාත්මක ප්‍රකාශයවත් නැහැ මොකද මුල් අදියරේදී පළවෙනි අවුරුද්දේ මේ මාස 9ට මේ බිලියනක් අවශ්‍ය වෙන්නේ නේ ඒ නිසා මම නැවතත් ඉල්ලන්නේ සුනිත් බලශක්ති අධිකාරිය ශක්තිමත් කරන්න මේ රට ගොඩනගන ප්‍රධානතම ආයතනය අනාගතයේ මේ රට පොහොසත් කරන ප්‍රධානම ආයතනය මේ රටේ අනාගතයේ වෙනුවෙන් බලශක්ති ක්ෂේත්‍රය නවීකරණය කරන ආයතනය සුනිත් බලශක්ති අධිකාරිය මම දන්නවා සමහර වෙලාවට විදුලි බල මණ්ඩලය සුනිත් බලශක්ති අධිකාරිය කෙරේ එච්චර හොඳ ආකල්පයක් නැහැ බාධා කරනවා කියන සමහර වෙලාවට සමහර විශේෂඥෝ සුනිත් බලශක්ති අධිකාරිය ඉතිහාස අධ්‍යක්ෂින් ගැන හිතලා අනුපාඩුකම් කියන හැබැයි මේ රටේ සූර්ය බලය ප්‍රවර්ධනයට මේ රටේ සුලම් බලය ප්‍රවර්ධනයට සුනිත් බලශක්ති අධිකාරිය දක්වපු දායකත්වය අත්‍යවශ්‍යයි මේ රටේ මන්නාරමේ සුලම් බලය පිළිබඳ සමීක්ෂණ කරලා ජාත්‍යන්තර ප්‍රමිතියට එකතු කරලා අද විශිෂ්ටම බලාගාරයක් මෙගාවට් 104ක ඉදි කරලා තියෙන්නේ සුනිත් බලශක්ති අධිකාරියේ ශක්තිය ඒ වගේම පෞද්ගලිකාංශය තවත් මෙගාවට් 200කට වැඩිය සුලම් විදුලි බලාගාරය ඉදි කරලා තියෙනවා ඒවට පදනම දැම්ම ඒ වගේම පුනරීන් වල තිබෙන විභවය අඳුනගෙන මෙගාවට් 10 දශක මෙගාවට් 10කට වඩා වැඩි අපි ඉදිරියට කරපු මුල් කැබිනට් පත්‍රිකාව අනුව මෙගාවට් 1040ක් සුලම් විදුලි බලය මෙගාවට් 240යි සූර්ය විදුලි බලය මෙගාවට් 800යි පුනරීන් උතර ඉදිරියට කරන්න පුළුවන් හැබැයි ඒ සඳහා අවශ්‍ය කරන බැක්බෝන් එක අපි හදන්න ඕනේ ඒ බැක්බෝන් ට්‍රාන්ස්මිෂන් ලයින් එක අපි හදන්න ඕනේ හැබැයි ඊට යටත්ව විශිෂ්ටතම සුලම් විභවයක් ගොඩබිම තිබෙනවා අපි මුහුදට යනවා නම් ඊටත් වඩා ශක්තිමත්. ඒ නිසා මේ රටේ අනාගතයේ ගොඩනගන වටිනාම සම්පත තියෙන තැන තමයි සුනිත් බලශක්ති ක්ෂේත්‍රය. ඒ සඳහා නීතියෙන් බලය තියෙන අධ්‍යක්ීම් තියෙන සෑහෙන පමණකට සාර්ථක වෙච්ච ක්ෂේත්‍රය තමයි සුනිත් බලශක්ති අධිකාරිය. ඒ ශක්තිමත් කිරීම වගකීමක්. ඒ ශක්තිමත් ඒ පහසුකම් දීම වගකීමක්. ඒ වගේම ඒ සඳහා නවීන දැනුම ඇති. ලෝකයේ වෙනත් රටවල අධ්‍යක්ීම් ඇති. විශේෂඥතාවයන් සහිත ඉංජිනේරුවන් මඳවා ගන්න ඕන. අද වෙලා තියෙන එක ගරු බිමල් රත්නායක මැතිතුමනි. ඔබතුමත් ඉංජිනේරු ශිෂ්‍යයෙක් වශයෙන් මුරු විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා. ඔබතුමත් එක්ක වැඩ කරපු විශේෂඥතාවයේ තියෙන දක්ෂයන් බොහෝම දෙනෙක් අද ඔස්ට්‍රේලියාවට වෙනත් රටවලට යනවා. අද ඒ රටවලට ගිහිල්ලා මොකද කරන්නේ? ලංකාවේ මූලික දැනුම ලබාගෙන ඒ රටවල බොහොම ඉහළ තනතුරු වලට යනවා. මොකද කීම් දරනවා. අපිට අපේ රටේ මේ ක්ෂේත්‍රයට බඳව ගන්න විශේෂඥ බඳව ගන්න අවශ්‍යයි. ඒ සඳහා සුදුසු වැටුප් තලයක් හෝ යම් පහසුකම් ලබා දීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් තියෙන ෂේත් අය අපිට බදව ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම කරු නියෝජක කරු කතානායකතුමනි. අපිට ගරු එමෙතුමාද සති කිහිපයකට කලින් මම ප්‍රශ්න කරන වෙලාවේ කිව්වා මේ සූර්ය විදුලි බලය ජාතික පද්ධතියට එකතු කර ගැනීම සීමා කළා නැහැ කියන
කරු මන්ත්‍රීතුමා ඔබතුමාට තමයි විනාඩි දෙකක් තියෙන්නේ.
ඔබතුමා සඳහන් කරපු ඒ ප්‍රකාශයට කලින් ඉරිඳ එක සීමා කළා තිබුණා. අද වෙන ගැටලුව තමයි අපි පටන් ගත්ත තරංකාරී මිල 90 මෙගවට් 1 වැඩි කිරීම 60 1 වැඩි කිරීම 90 මෙගවට් 150 යනාදී වශයෙන් ව්‍යාපෘති කළ තරංගකාරී මිලට අඩුම මිල ගණන් වලට ගත්ත පද්ධතියේ විදුලිය. මේ විදුලි මේ මේ පුංචි සමාගම් අපේ රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයෝ මේ සමාගම් වලට ලාභය තිබුණේ අපි ලාභය ගණන් හදුවේ ඒ කාලේ 100ට රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් 116යි 120යි උපරිම. දැන් ඉරිඳ දවස් වලට අද විදුලි මිල දී ගන්නේ නැහැ සූර්ය බල බලාගාර වලින්. අද ඉරිඳ දවස් වලට බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒතර දවස් 7න් එකක් විදුලි මිල දී ගන්න නැති වුනහම ඒක නතර කරාම කීයද ඉතුරු වෙන්නේ? බැංකු වාරික ගෙවා ගන්න දැඩි තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා කරුණා කරලා අපි සූර්ය බල බලාගාර වලින් අපි මේක කර්ටේල් කරනවා කියන තැනට ගිහිල්ලා ඔක්කොම මේක නතර කරලා ග්‍රිඩ් එක වෙරගමු කියන තැන වෙනුවට සුදුසු තාක්ෂණික විසඳුම් වලට යන්න සාධාරණ ලෙස කපා දෙමින් අත්‍යවශ්‍ය නම් මේ මොහොතට ඒ සඳහා ඒ කපා දෙමින් සාධාරණ විදිහට කරන්න. මොකද අද අපිට පේනවා දුක්ගෙන බිලි තියෙනවා එදා තරඟකාරී මිලට සුළු ලාභයක් තබාගෙන තරඟ කළ ජාතික පද්ධතියේ විදුලිය සපයපු ඒ ව්‍යාපාරිකයෝ අසරණ වෙලා තියෙනවා මේ ජාතික පද්ධතියට සූර්ය විදුලි බලාගාර වලින් විදුලිය එකතු කරන ගැනීම නිසා. ඒ විතරක් නෙමෙයි ගරු අවසාන වශයෙන් මම සීමිත වෙලාවත් එක්ක කරු කතානායකතුමනි මේ විදුලි පද්ධතිය ශක්තිමත් කරන්න ඒ වගේම අපේ රටේ පෙට්‍රෝලියම් ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන ක්ෂේත්‍ර ගණනාවක මේ නවීකරණයන් සිදු විය යුතුයි. එක පැත්තකින් අපි මේ පිරිපහදු කිරීමේ කටයුතු සඳහා අපි ගන්න පියවර කියන්නෝ අපි හම්බන්තොට පිරිපහදුවක් සඳහා පහුගිය රජයේ ගිවිසුමක් අත්සන් කර තාමත් වැඩ පටන් ගන්න නැහැ. කරුණාකරලා ඒක ඉක්මන් කරන්න අවශ්‍ය කරන බලපෑම කරන්න. මොකද අපිට ඒක අවශ්‍යයි. ඒ වගේම අපේ දැනට තිබෙන පිරිපහදුව ගැන අපි බලන්න ඕනේ. මේක අලුත් වැඩියා කරන්න පුළුවන්ද? මේක හුඟක් යල්පැන ගිහිල්ලා අපේ වාසනාවත් වඩා වැඩි පරණ එකක්. අපි අලුත් බලාග අපි හදනවා අලුත් පිරිපහදුවක්. නැත්තං හදන්නේ නැහැ කියන තැනට ගිහිල්ලා ඒ අනුව කටයුතු කරා. තාමත් ඒක මොකද්ද කරන්න කියන එක ගැන දෙපැත්තක හිත හිත ඉන්න එපායි තීරණ ඉක්මනින් ගත යුතු තියෙනවා. ඒ වගේම අපේ විදුලි බල පද්ධතියේ
honorable member your time is over
අපේ පුරවැසියාගේ ශක්තිය ලබා ගැනීම සඳහා අපේ grid එක smart grid එක බවට පත් කරන්න ඕනේ. එimhe smart grid එක බවට පත් කරාම පාරිභෝගිකයාගේ මිල පාරිභෝගිකයාගේ ගෙවන මිල අඩු වෙනවා, විදුලි බිල අඩු වෙනවා, කාර්යක්ෂමතාවය ඇති වෙනවා, පාලනය කිරීම පහසුයි. ඒ නිසා මේ අපේ පද්ධතිය smart grid එකක් බවට පත් කරන්න අපි එකඟ වෙලා තියෙන ඔබතුමාගේ ප්‍රතිපත්තිය තියෙනවා, අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. මේ ස්මාර්ට් ග්‍රිඩ් එකක් බවට පත් කරන්න ආයෝජනය කරන්න එය ඩිස්ට්‍රිබියුෂන් සඳහා කරන ආයෝජනයක්, ඒ වගේම අපේ ට්‍රාන්ස්මිෂන් සඳහා කරන ආයෝජනයක්. බොහොම ස්තුතියි.